సమంతచక్రవాళేషు అత్రా గచ్ఛంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు దుర్గముఖదం ధమ్మశ్రవణకాలో అయం భదంతా ధమ్మశ్రవణకాలో అయం భదంతా ధమ్మశ్రవణకాలో అయం భదంతా నమో తస్ భగవతో అర్హతో సబ్బ ధమ్మేషు అప్పటిహత జ్ఞానచారస్ దశబలధరస్ చతువేసారజ్జ విశారదస్ సబ్బ సత్తుత్తమస్ ధమ్మిస్సరస్ ధమ్మరాజస్ ధమ్మస్సామిస్ తథాగతస్ సబ్బన్యునో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సబ్బ ధమ్మేషు అప్పటిహత జ్ఞానచారస్ దశబలధరస్ చతువేసారజ్జ విశారదస్ సబ్బ సత్తుత్తమస్ ధమ్మిస్సరస్ ధమ్మరాజస్ ధమ్మస్సామిస్ తథాగతస్ సబ్బన్యునో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సబ్బ ధమ్మేషు అప్పటిహత జ్ఞానచారస్ దశబలధరస్ చతువేసారజ్జ విశారదస్ సబ్బ సత్తుత్తమస్ ధమ్మిస్సరస్ ధమ్మరాజస్ ధమ్మస్సామిస్ తథాగతస్ సబ్బన్యునో సమ్మా సంబుద్ధస్ సాధు సాధు సాధు
ఆయిబోయన్ సమ్మా సంబుదు సరణై సుపిన్నత్తు బహమదినాటమే పురపసలు సుఖ పుహుదా రాత్రి కాలే అపి ఒబవెనుయిన్ గెనేన కంకా వితరణి వెడసరహన పలుము వెడసరహన అవసనది ఏ నెరంబు దహస్ సంఖ్యాత లక్ష సంఖ్యాత పిరిస్ అపోయత దక్కు ప్రతిచార మతిన్ సవిమత్త తవత్ ప్రబోధవత్వ అపి అదత్ ఒబగే అవిద్యా తిమిరంధకార్య ముదవా పలాహరిన సత్యే శ్రీ సద్ధర్మేహి నిర్మలత్వేహి పహన్ దల్వాలన్నటై సూదనం వన్నీ అదత్ సుపురుదు పరిద్దెన్ మే స్థానిట సంప్రాప్తవ అపకిరి అనుకంపావెన్ తమన్ బొహుమ వెహెసవి కెపకిరీం సిదుకరమిన్ ఉకహాగత్ వటహాగత్ శ్రీ సద్ధర్మే అప్పటి కియాదెన్నట పెమిని శమీంద్రాన్ సుమన్ ఇతామద్మ గౌరవ నాయబన్ కిల పిలిగన్న శాసనోన్న అతి కామీ అయవలున్న అతర ప్రముఖే కులిస గెనిన సత్పురుష కళ్యాణమిత్ర ఆశ్రయన్ ఆఢ్య సుపిన్నతకు హెటియటై అపి శమీంద్రాన్ సింగ మహాత్మ్యావ హదురన్ని ఎతుమన్ నిస్సరణ ధ్యాసేన్మ మే శ్రీ సద్ధర్మయ సఖ అతితన్ దురలన్నట కంకా వితరణి కియన వెడసతాన సంపద్దాయకత్వ దక్వన్ని ఇవగేమ ఎతుమన్గే క్రియాపటిపాటి అతరే మే తియన త్రిపిటక శ్రీ సద్ధర్మయ మెనవిన్ నివరదివ వడా నివరదివ తిమిన తెన్ స్వయాబలా ఇవ ముద్రిత విద్యుత్ మాధ్యేన్ తవతవత్ బహుదినకుట ప్రయోజన గతహకి పరిద్దెన్ బెదాహదాదీమ సిదుకరణో ఎనిసా ఏ కరుణత్ సిహిపత్ కరగన ఫలము వెడ సటహన అంతర్జాలి ఒస్సే ఒబట ఒబే జంగమ దురకట ఎమనత్తం ల్యాప్టాప్ పరిగణకేట ఒబగే పరిగణకేట లబాగంట పులువంకమ లెబెనో వగేమ అపే ప్రవీణ సంగీత శిల్పి సంగీత విశారద జగత్ విక్రమసింహన్ మాహటమ ఈమెయిల్ పనివిడ్యక్ మగిన్ ఇవా తిబున వెడ సటహన తవత్ తుంసీ దినకుటే తుమా ఏ సమగమీ వెడ సటహన ఈమెయిల్ నెత్తం విద్యుత్ పేరెన్ యవ్వా యై కియా సతుటు ఎమిన్ ఓ పెవసువా అనే శాషిక హరీమ హొంద వెడ సటహనక్ బహుమ సంతోసాయి ఈ వెడ దకిన లెబీమ గెన కీల తవత్ మే శేష్ట్రే పిలిబందు తదా గ్యాలుం కమక్ దక్వన బహు దినిక్ విచారకిన్ బహు పిరిసాక్ అప్పుడు మే వెడ సటహన పిలిబందవ హొంద యహపత్ ప్రతిచార దక్వమిన్ హ్యాకినం సతిపతా వెడ సటహన ఒబ వినుయిన గెనినట కీల ఆరాధన కరా శమీంద్ర రణసింగ మహాత్మ్యాగే కెపవీమ సహాయతుమాగే විවේකයේ මත මතු අනාගතයේදී අපි එය යථාර්ථයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපි පසුගිය සතියේ වැඩසටහන හමාර කළේ ක්‍රමක්‍රමයෙන් මේ ශ්‍රී සද්ධර්මය අපවිත ලැබුණු ආකාරය පිළිබඳව කතා කරගෙන ආපු ගමනේ චට්ටමහා සංගායනාව නම් වූ මෑත ඉතිහාසයේ පැවතිච්ච විශේෂිත ධර්ම මහා සංගායනාවක් පිළිබඳව ඔබට තොරතුරු කියන වග සපත කරමින් ඒ පොරොන්දු අපි අදිෂ්ට කරන්නයි සූදානම් වෙන්නේ. අපි අද එතනින් අපේ කතාව පටන් ගමු.
බුරුමේ පවත්වන්නට යෙදුන 6 වෙනි ධර්ම සංගායනාව ඉතාම සුවිශේෂී සිද්ධියක් නැත්තම් සිදුවීමක් හැටියට අපට සලකන්න වෙනවා. මොකද නූතන විදිහට යම් කිසි කෙනෙක් හිතුවත් මේ ධර්මය වෙනස් වෙලා තියෙනවද කියලා ඒ පිළිබඳව අදහසක් ගන්නටත් සාම්ප්‍රදායික විදිහට මේ පරම්පරාව පැවතගෙන ආපු ධර්මය නිවැරදිව නැවත රටවල් ගණනාවකින් මූලාශ්‍ර පොත් සසඳලා අවුරුදු 2ක් තිස්සේ 1954 ඉඳලා 56 දක්වා අවුරුදු 2ක් තිස්සේ තේරවාද රටවල් ගණනාවකින් 8ක් 10ක් පමණ භික්ෂුන් වහන්සේලා 2500ක් ඇස් වෙලා අතිමහත් වෑයමකින් කරන්නට යෙදුන මහා පුණ්‍ය කර්මයක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් අපේ රටෙනුත් බොහෝ උගත් සිල්වත් බොහෝම බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා හිමිපාණන් වහන්සේ, ඊට අමතරව පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරු ආදී බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. මේ දැක්වෙන්නේ ඒ කාලේ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන්ගේ ඡායාරූපයක් මේ බුරුම 6 වෙනි ගායනාවේ සමරු සටහනක දැක්වෙන පරිදි. ඉතින් ඒ ආකාරයට අපේ බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. තේරවාද රටවල් 8ක් තියෙනවා. බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, ලංකාව, ඉන්දියාව, නේපාලය. ඉතින් ඊට අමතරවත් දැන් අපිට දැනගන්න ලැබෙනවා චීන රටටත් බුදුදහම රැගෙන ගියා. ඒ චීන රටේ තේරවාදය යම් ප්‍රදේශවල හොඳින් තාමත් පවතිනවා කියන කාරණාව. ඊට අමතරව බංග්ලාදේශය, පකිස්තානය වැනි රටවල් වලින් සහභාගී වෙලා තියෙනවා. අපිට මේ පකිස්තානයෙන් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා සහ ඇතන භික්ෂුන් වහන්සේලාගේ ඡායාරූපයක් ඇතුළත් කරන ලද මේ පකිස්තානයේ
දූත කණ්ඩායම
මෙතන දැක්වෙන්නේ. ඉතින් ඒ තරම් උනන්දුවක් සහිතව බොහොම උනන්දුවෙන් බොහොම රටවල් වලින් සහභාගීත්වය ලබාගෙන කරන ලද දෙයක්. ඉතින් ඒකෙදි ලංකාවේ තල් බොහෝ ගණනක් අරන් ගිහිලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම සංසන්දනය කරලා යම් තැනක ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදිලා තිබ්බත් සටහන් කරනවා මෙන්න මේ රටේ මේ පොතක මෙන්න මෙහෙම වෙනසක් තියෙනවා කියලා. ඉතින් වෙනස් නොවුන තැන් කොයිතරම් තියෙනවද, වෙනස් වුණ තැන් තියෙන ඉතාම අල්පයයි. ඉතින් ඒක මං හිතන්නේ අද බෞද්ධයන් හැටියට අපිට සතුටු විය යුතු කාරණාවක්. මොකද බුදුදහම වෙනස් වෙලා නම් අපිට ඒක ප්‍රශ්නයක්. බුදුදහම වෙනස් වෙලා නැත්නම් අපිට විශ්වාසයෙන් යුතු ගමන් මාර්ගය යන්න පුළුවන්. ඉතින් ඒ විශ්වාසය ඉතාම වැදගත් මේ අරහත්ත්වය දක්වා යන ගමන් මාර්ගයට. ඒ කාරණේදී මේ බුරුම 6 වෙනි සංගායනාව කියන විශේෂම සිදුවීම මං හිතන්නේ අපේ කාලයේ සිදුවිච්ච වැදගත්ම දෙයක් හැටියට.
හොඳයි. චට්ටමහා සංඝයනාව ඒ ආකාරයෙන් අපි විග්‍රහ කරද්දී කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා අපි කැමති නැවත අතීතයට යන්න. නොවිසෙනම් මේ අට කතාව පිළිබඳව ඔබ වරින්වර ඔබේ විග්‍රහ ධර්ම විග්‍රහයේදී පසුගිය වැඩසටහනේදී කියා සිටියා. දැන් කවුරුන් හරි කෙනෙක් මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලැබුවද ඒ කාරණාව පිළිබඳව එන්නට කලින් අපි මේ අට කතා කියන ඒවා කොයිතරම් පිරිසිදුද කියන කාරණේ දැන කියාගත යුතු කියලා මට හිතෙනවා.
ඔව්. ඒ කාරණය සම්බන්ධයෙන් අද බොහෝ මතවාද තියෙනවා. ඒ මතවාද වලට බොහොමයක්ම තුඩු දීලා තියෙන්නේ කවුරුත් හරියට මේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන්වත් අට කතාව සම්පූර්ණයෙන්වත් හොඳින් හදාරලා නැහැ. ඉතින් හරියට හැදෑරුවා නම් තියෙන ප්‍රශ්න වැඩි හරියක් නැති වෙලා
යනවා.
ඒ තුළම निराකරණය වෙලා යනවා. ඉතින් දැන් අපේ අට කතාව කොයිතරම් හොඳට පිරිසිදුව තිබුණද කියලා අට කතාවෙන් විතරක් නෙමෙයි පැහැදිලි වෙන්නේ. අපේ විශේෂම අපේ සැලකිය යුතු පුරාණ මේ රටේ තියෙන පවතින පිළිගැනීම පරිදි තියෙන ග්‍රන්ථයක් වෙන මහාවංශේ 37 පරිච්ඡේදයේ 228 ගාථාවේ ඉතාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා සිංහල අට කොහොමද තිබුණේ. මේ තියෙන්නේ ඒ සඳහන් වෙන තැන. සීහලාට්ට කතා සුද්ධා මහින්දේන මතී මත සංගීතිත්වය මාරුලං සම්මා සම්බුද්ධ දේසිතං සිංහල අට්ට කතා ඉතාම පිරිසිදුයි කියන එක තම පළවෙනියම කියවෙන්නේ. මිහිඳු මහා ප්‍රඥන් වහන්සේ විසින් කරවන ලදී. ඒ කියන්නේ මේ තනියම තීර ලිපි එකක් නෙමෙයි, මිහිඳු මහරහතන් වහන්සේ ලියවලා තියෙන්නේ. ඉතින් සංගායනා තුනටම නගලා තියෙනවා, සංගායනා කරලා තියෙනවා. ඊටත් අමතරව තියෙන වැදගත්ම කරුණ තමයි භාගතුන් වහන්සේ විසින් දේශිතයි. ඉතින් ඒ කාරණේ අති විශේෂයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ගැටලු පැන නගුන නිසාම අට කතා හැදෑරීම මේ ඒ තරම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාමත් තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. මොකද යම් පොතක් ගැන පොත පෙරලන්නේ නැතුව කරුණු කියන එක ඒ තරම්ම
බිම්බලා විමසින්න බුලව කමන්නේ.
ඔව්. ඉතින් දැන් සමහර කෙනෙක් අට කතාව ගැන බුදුදහම ගැන විවිධ මත පළ කරනවා. ඉතින් සමහරලාට හොඳින් අහලා බැලුවොත් ඒ පොත් කියවලා තියෙනවද කියලා දෙන උත්තරේ නැහැ කියන එකයි. ඉතින් කොහොමද එතකොට කියවලා නැති පොතක් ගැන අදහසක් පළ කරන්න කියලා ඇහුවාම එතනින් එහාට ඒ කතාව නතර වෙනවා. ඉතින් ඒ වගේ තම අද ලංකාවේ බොහෝ සෙයින්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් වැදගත්ම කරුණ තමයි මේ අට කතා සහ ත්‍රිපිටකය ගෙනත් තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි, අපේම රහතන් වහන්සේලා, අපේ සංඝ පීතෘන් වහන්සේලා. එතකොට අද කාලේ ඉපදෙන කෙනෙක් මේ ග්‍රන්ථවලින් කොටසක් හෝ බැහැර කරනවා නම් ඒකෙන් ඒ පුද්ගලයා පෙන්눔 කරන්න හදන්නේ තමන්ට බොහොම හොඳ අවබෝධයක් තියෙනවා ලංකාවේ මෙච්චර අවුරුදු දහස් ගණනක් හිටපු ඒ සංඝ පීතෘන් වහන්සේලාට එහෙම අවබෝධයක් නැහැ කියන එකයි. ඉතින් ඒ කතාව තුල ආර්ය උපවාදයක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේට කරන උපවාදිකුත්, ධර්ම රත්නයට කරන උපවාදිකුත්, සංඝ රත්නයට කරන උපවාදිකුත්, ආරණ්‍ය වහන්සේලාට කරන උපවාදිකුත් කියන මේ සියලු කරුණු සහිත ප්‍රකාශයක් වෙනවා මේ පොත වැරදි කියලා පොත ආදාරන්නෙත් නැතුව කියන එක. ඉතින් දැන් මම කියන්නේ අද කාලේ අපි මේ බටහිර ක්‍රමයට ඉගෙන ගත්තත් එහෙම කරන්නේ නැහැ. දැන් අපි ගාණක් හදාගන්න බැරි වුණාම කියන්නේ නැහැ ගණන් වැරදි කියලා. අපිට ගාණ හදන්න තේරෙන්නේ කියන්නේ. ඉතින් ඒ ක්‍රමය තුල අපි උත්සාහ කළා ගාණ හදන්න පුරුදු වෙනවා. ගාණක් හදාගන්න බැරි තාක්කල් ඒ ගණන් තේරෙන්නේ නැහැ. ගාණ හදන්න පුළුවන් වුණාම ඒ જાති ඒ වර්ගයේ ගණන් ඕන එකක් හදන්න පුළුවන්. ඉතින් අද කාලේ බුදුදහමට එහෙම කරන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන අඩුපාඩු බවට පත් වෙලා තියෙන්නේ. එහි බැරෑරුම්කම අපි ඉදිරියට සාකච්ඡා කරමු කොයි වගේ ප්‍රතිඵලයක් ඉස්සරහට එනවද කියලා.
ඒතර ඔබතුමා මේ තෙර කියන මේ යෙදුම පිළිබඳව විශේෂතාවයක් දක්වන්නට උත්සාහ කරා. කියන්නේ අපි වර්තමානයේ තෙරුන් වහන්සේ, තෙරණිය ආදි වශයෙන් ආමන්ත්‍රණය කරන අවස්ථා තිබෙනවා. නමුත් මේ තෙර කියන
යෙදුම නැත්තම් ඒ නමින් හඳුන්වන පිරිස එක්තරා විශේෂ පිරිසක් කියලා ඔබතුමා කියනවා. එහෙම කොහොමද කියන්නේ?
ඔව්, ඒ අතිවිශේෂ පිරිසක්. ඒ කියන්නේ මේ ලෝකයේ ඉන්න අතිවිශේෂ වූ පිරිස හැටියට තේරවාදීන් හඳුන්වන්න පුළුවන්. ඒකට පිටකේත් කරුණු තියෙනවා. ඊට අමතරව දැන් මෙවැනි දැන් බුරුමේදී රචනා වුණ මේ චූල ග්‍රන්ථ වංශය කියන ග්‍රන්ථෙත් මෙතන විශේෂයෙන් සඳහන් කරනවා කවරෙක්ද මේ පිටකය පොත්වල නැගුවේ, පොත්වලට නැගුවේ කේන පොත්තකේ ආරෝපිතානි කියන මේ ප්‍රශ්නේ අහනවා. චතුරාසීති ධම්මක්ඛන්ධ සහස්සානි කේන පොත්තකේ ආරෝපිතානි 84000ක් ධර්මස්කන්ධයන් කවරෙක් පොතකට නැගුවද කියන කාරණයට උත්තර දෙනවා. ඒ ග්‍රන්ථයේම චීනාසව මහා නාගේහි ආරෝපිතානි, චීනාස්ත්‍රව මහා රහතන් වහන්සේලා විසින් මේ පොත්වලට නැගුවා. මොන කාලයේද කියනවා නම් ලංකාද්වීපයේදී මේ පොත්වලට නගලා තියෙන්නේ. කවදද කරලා තියෙන්නේ? සද්ධාතිස්ස රාජිනෝ පුත්තස් වට්ටගාමී රාජස්ස කාලේ පිතානි. ඒ කියන්නේ සද්ධාතිස්ස රජුරන්ගේ පුතා වට්ටගාමිනී අබය වලගම්බ රජුරන්ගේ කාලේ මේක ආරෝපණය කළා තියෙනවා පොත්වලට. ඉතින් මේ කාරණා මං හිතන්නේ බුදුදහමට ලැබි පුද්ගලයන්ට නම් බොහොම සතුටක් ගෙන දෙනවා. මොකද මේ තේරවාදය කියන එක කොහොමද වුනේ කියන එක. අනිත් කාරණය මෙතනදී සඳහන් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. දැන් මේ තේර කියන කාරණාව පිටකේ වෙනම සඳහන් කරලා තියෙනවා. තේර කියලා කියන්නේ රහතන් වහන්සේලාටයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහදී මේ ඒ තේර වරේක් වෙන්නේ කොහොමද කියන තැන. මේ තියෙන්නේ අංගුත්තර චතුක්ක නිපාතේ. අංගුත්තර චතුක්ක නිපාතේ ද්විතීය උරුවෙල සූත්‍රය නම් වූ සූත්‍රය. ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේම විස්තර කරනවා තේර කරන ධර්ම තේරවරයෙක් වෙන්නේ කොහොමද, මහා තෙරුන් වහන්සේ නමක් වෙන්නේ කොහොමද කියලා. මෙතන පළවෙනි අංග හතරක නිත වෙන්න ඕනේ. පළවෙනි අංගය තමයි ඉද භික්කවේ භික්ඛු සීලවාහෝති. මෙහි භික්ෂූනි, ඒ භික්ෂුව සීලවන්ත වෙයි. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. නිවන පිණිස සමාදන් වූ සීලයකින් සංවෘත වෙලායකින් සිල්වත් වෙලා ඉන්නවා. ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සීලයක් ඒ උතුම් වූ භික්ෂුන් වහන්සේට තියෙනවා. අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු යනුවෙන් පෙන්නුම් කරන්නේ මේ අනුමාත්‍ර වරදෙත් භය දකින්න. පොඩි වරද්දක්වත් කරන්නේ නැහැ කියන කාරණාව තියෙනවා. ඒ නිසා පොඩි වරද්දක්වත් කරන්නේ නැතුව සමාදන් වෙලා ශික්ෂාපද කඩන්නේ නැතුවම රකින්න. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි බහුසුතෝ හෝති. බොහෝ දේවල් අසලා තියෙන්න ඕනේ. සුත ධරෝ සුත සම්නිචයෝ. මේ අහපු දේ අමතක වෙන කෙනෙක් නෙමෙයි. අහපු දේ මතක තබා ගන්න. සුත සම්නිචයෝ කියලා කියන්නේ මේ අහපු දේවල් එකතු වෙන තැනක් බඳු කියන එකයි. යේතේ ධම්මා ආදි කල්යනා. යම් ඒ ධර්මයන් තියෙනවා නම් මුල යහපත්, මජ්ජේ කල්යනා මැද යහපත්, පරියෝසාන කල්යනා අවසානයේදී ත්‍යාපත්, සාත්තා සබ්යංජනා අර්ථ සහිත වූ, නිවරිදි ව්‍යාකරණය සහිත වූ, කේවල පරිපුන්නා. මේ ධර්මය අනි ධර්ම දේශනාවක් ගත්තත් පෘථග්ජන භාවයේ සිට අරහත්වය දක්වාම විස්තර කරන පරිපූර්ණ භාවයකින් යුක්ත වූ. පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ. පිරිසිදු බ්‍රහ්මචරියාව විශේෂයෙන් ප්‍රකාශ කරනවාද? තථාරූපස්ස ධම්මා. එවැනි වූ ධර්මයන් බහුස්සුතා හොಂತಿ. බොහෝ ඇසු අසා ඇත්තේ වෙයි. බොහෝ අසා ඇත්තේත් වෙයි. දතා මතක තබා ගත්තේත් වෙයි. වචසා පරිචිතා. වචනෙන් උච්චාරණය කරන්න පුරුදු පුහුණුව ලබාගත්තේත් වෙයි. මනසානුපෙක්ඛිතා වචනින් වචනය වෙන වෙනම අර්ථය අවබෝධ කරගත්තේත් වෙයි. දිඨ්‍යා සුප්පටි විද්ධා ප්‍රඥාවෙන් විනිවිද දැක්කාත් කියන මේ සියලු කරුණු සහිතව බහුසුතයි කියන එක වචනෙන් කියලා නැහැ.
ඔව්, ඔබතුමා පහුගිය වැඩසටහනේදී අපිට පැහැදිලි කරලා දුන්නු අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිපාණ කියන කාරණා හතර එක්තැන් වුණු සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව අපේ මිහිඳු මහරහතන් වහන්සේට භාෂා 100ක් කතා කිරීමේ වැරදිව කතා කිරීමේ හැකියාව තිබුණා කියන කාරණේ
කියනවා නම් ඒක සත වෝහාර කුසලතා. කියන්නේ 101ක් භාෂාවන් හරියටම දන්නවා කියන්නේ ව්‍යවහාරික භාෂා. ඉතින් ඒ කාරණයටත් අමතරව දැන් තේර කරන ධර්මවලදී සිල්වත් විය යුතුයි බහුසුත විය යුතුයි කියන කාරණා විස්තර වශයෙන් දැක්වෙනවා. තුන්වෙනි කරුණ තමයි බොහෝ ධානයන් නිදුකින් ලබන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක විස්තර වෙන්නේ මෙහෙමයි. චතුන්නං ඝානානං ආභිචේතසිකානං අදිචිත්තේ ඇසුරු කරන ලද සතර ධානයන් ඉත්ත ධම්ම සුඛ විහරාණං. භාගතුන් වහන්සේ මේ ධානයන් වඩන්න කියලා තියෙන්නේ මේ ජීවිතේම සපක් ලැබීමක් හැටියට. විත්ත ධම්ම සුඛ විහරණයක් හැටියට ලබන්න කියලා තියෙනවා. එවැනි සතර ධානයන් නිකාමලාභී, ඒ කියන්නේ කැමැති පරිදි ලබන්න පුළුවන් වෙන්න ඕනේ. අකිච්චලාභී, වැඩි දුක් මහන්සි වෙන්නේ නැතුව කරදරයක් නැතුව ලබන්න පුළුවන් වෙන්න ඕනේ. අකසිරලාභී කියලා කියන්නේ වහවහ ඕනෑම වෙලාවක ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ තුන්වෙනි කාරණේ තියෙන්නත් ඕනේ. හතරවෙනි කාරණේදී අපිට පැහැදිලි වෙනවා මේ කතා කරලා තියෙන්නේ ධානලාභින් ගැන විතරක් නෙමෙයි, මේ රහතන් වහන්සේලා කියලා. එතනදී සඳහන් කරනවා ආසවානං khය කෙලස් නැති කිරීමෙන්, අනාසවං කෙලස් නැති බවින් ලබා ගන්නා වූ චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සිතෙහි විමුක්තියත් ප්‍රඥාවේ විමුක්තියත් දිඨේ සයංහභිඤ්ඤා සත්‍තිකත්වා. මේ ඇස් පණ අපිට නැත්තම් මේ ජීවිතේ ස්වකීය ශක්තියෙන්ම ලබාගෙන විශේෂයෙන් ලබාගෙන වාසය කරන උපසම්පජ්ජ විහෙරති කියන කාරණාව. දැන් මේ කාරණා භාගතුන් වහන්සේ දේශනා කරලා කියන ප්‍රකාශ කරනවා ඉමේ කෝ භික්කවේ චත්තාරෝ තේරකරණා ධම්මා. මෙන්න මේවා තමයි භික්ෂූනි මේ තෙරුන් වහන්සේ නමක් බවට පත් කරන ධර්ම හතර.
හොඳයි ශමින්ද රණසිංහ මහත්මයාණනි, දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතේ කැකෑරෙනවා කාලාන්තරයක් තිස්සේ. බුදුදහමේ නැත්නම් මේ ශ්‍රී සද්ධර්මයේ ඉතිහාසයේ පිරික්සනකොට අනුරාධපුර පොළොන්නරුව දඹදෙණි ආදී වශයෙන් රාජ යුග නොවේසනම් අපේ රාජධානි යුග පසු කරගෙන යනකොට ඈත ඉතිහාසයටම ගියාම අපේ අනුරාධපුර විද්‍යාස්ථාන තුනක් පිළිබඳව අපිට දැනගන්න ලැබෙනවා. මහා විහාරය, අභයගිරිය සහ ජේතවනි ආදී වශයෙන් ඔය තුන ඇසුරු කරගෙන ඇතිවෙච්ච ගැටුම් සහගත තැන් යම් යම් විටක භික්ෂුන් වහන්සේලාගේ බෙදීම් සහ ඒ ඔස්සේම ක්‍රමක්‍රමයෙන් දියුණුවට පැමිණිච්ච ග්‍රන්ථ සාහිත්‍ය නැත්තම් මේ ධර්ම සාහිත්‍ය පිළිබඳවත් අපිට විටක අහන්න ලැබෙනවා. අපි අහලා දෙනවා බුද්ධඝෝෂ හිමිපාණන් වහන්සේ ගැන. බුද්ධඝෝෂ හිමිපාණන් වහන්සේ ලාංකිකයෙක් නෙවෙයි. අපි දන්නා තරමින් ඔහු නැත්නම් උන්වහන්සේ දඹදිව සිට පැමිණි වැඩ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ නිසාවෙන් අපේ ශ්‍රී සද්ධර්මයට අමිල නිමල ශ්‍රී සද්ධර්මයට හානියක් වුණායි කියලා සමහර ඉතිහාසඥයෝ බර තැබීම් කරනවා. ඔබතුමා මොකද මේ පිළිබඳව දරන අදහස?
හරියටම ත්‍රිපිටක කතාව හදාරීමේදී අපිට ලැබෙන අදහස ඊට වඩා වෙනස්. අපි මුලින්ම බලමු බුද්ධඝෝස හාමුදුරුවෝ කොහෙද ඉපදුනේ කියලා සඳහන් කරලා තියෙන. මේ දඹදිව බෝධිරුක්ක සමීප මහා බෝධිය සමීපයේහි ගෝස නම් වූ ග්‍රාමයේහි කේස නම් වූ බ්‍රාහ්මණයටත් කේසියා නම් වූ බැමිණියටත් දාව උපදිනවා බුද්ධඝෝස කුමාරයා. ඉතින් ඒ කාරණේ සිද්ධ වෙන්නේ රහතන් වහන්සේලා දිව්‍ය ලෝකයට ගිහින් ආරාධනා කරලා ඒ ආරාධනාවෙන් පසු අපිට අනික් ග්‍රන්ථවලදී හම්බෙනවා. ඉතින් ඒක සාසන වංශ ග්‍රන්ථෙත් තියෙනවා. ඉතින් එතනදී මේ බුද්ධඝෝස හාමුදුරන්ගේ උප්පත්තිය මේ ආකාරයට සිද්ධ වෙන්නේ. එහෙම ඒ උප්පත්තිය සිද්ධ වුණාට පසුව රේවත මහරහතන් වහන්සේ මේ බුද්ධඝෝෂ තරුණියත් එක්ක නෙමෙයි අතන ලදරුවෙක් අවුරුදු 7 වේදයේ පරතරට ඉගෙන ගන්නවා. ඒ තරම්ම ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ රේවත මහතෙරුන් වහන්සේත් එක්ක තර්ක කරන්න ගිහිල්ලා පරදිනවා. ඉතින් ඒ පරදුනාට පස්සේ රේවත මහතෙරුන් වහන්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව ගිහිල්ලා ඒ මොන කාරණයක්ද කියලා අහුවාම කියනවා මේවා බුද්ධ මන්ත්‍ර කියලා. ඉතින් ඒ මන්ත්‍ර ටික ඉගෙන ගන්න පුළුවන්ද කියලා අහලා තමයි පැවිදි වෙන්නේ. ඒ පැවිදිනාට ප්‍රති දක්ෂ ලෙස මේ ත්‍රිපිටකය හදාරනවා. ඒ හදාරීම දක්වලා තියෙන මෙන්න මේ ආකාරයට දවස ගානේ තුන් පිටකය මේ දවසට පද 60,000 ගානේ ඉගෙන ගන්නවා. ඉතින් ඒ ආකාරයේ අති වේගයෙන් ඉගෙනගෙන බුද්ධඝෝෂ තෙරුන් වහන්සේට පුළුවන් වෙනවා එක මාසෙෙන්ම තුන් පිටකය ඉගෙන ගන්න. ඒ විශේෂ කාරණාවක් මේ කාලයක් පෙරම්පුරලා ලබාගත් ප්‍රතිඵලයක් හැටියට ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් දවසකට පද 60,000ක් පාඩම් කරනවා කියන එක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් එක මාසෙන් පාඩම් කරගෙන නමුත් වෙලා තියෙන්නේ ඒ තරම් පෙරම්පුරපු කෙනෙකුටත් බුදුදහම හම්බෙනකම්ම වැරදි අදහසක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රේවත මහතෙරුන් වහන්සේ මුණ ගැහෙනකම්ම මොන දහමේ තමයි ඉන්නේ. ඉතින් මහණුණාට පස්සෙත් මේ ත්‍රිපිටකය ඉගෙනගෙන ගත්තට පස්සේ පොඩි වැරදි සිතුවිල්ලක් ඇති වෙනවා. හිතලා බලනවා මට තියෙන දැනුමයි මගේ ගුරු හාමුදුරන්ට තියෙන දැනුමයි අතර කාටද වැඩියෙන් දැනුම තියෙන්නේ කියලා. ඉතින් රේවත මහරහතන් වහන්සේට පරචිත්ත විජානනෙන් ඒ සිතුවිල්ල දැනිලා කියනවා එහෙම සිතුවිල්ලක් සිටීම ඉතාම වරද සහිතයි කියලා. ඉතින් මේ කාරණේදී ඒ ප්‍රශ්නෙම රහතන් වහන්සේ නමක් බව දැනගන්න. පරචිත්ත විජානනේ තියෙන බව දැනගන්න. දැනගෙන සමාවිල්ලනවා. සමාවිල්ලවම රේවත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ලක්දිවට ගිහිල්ලා මේ දැන් මෙහි තියෙන දඹදිව තියෙන ත්‍රිපිටකය විතරයි සම්පූර්ණයෙන් අට කතාව සම්පූර්ණ නැහැ. ලක්දිවට ගිහිල්ලා මේ අට කතාවත් මාගදී භාෂාවට නැත්නම් මේ පාලි භාෂාවට පරිවර්තනය කරාට පස්සේ සමාව ලැබෙනවා. ඉතින් ඒ වැරද්දට දඬුවම් වශයෙන් තමයි ලංකාවට වැඩම කරන්නේ. ලංකාවම කීමේදී විශේෂ සිද්ධියක් වෙනවා. ඒ විශේෂ සිද්ධිය තමයි බුද්ධදත්ත තෙරුන් වහන්සේ ලංකාවට ඊට කලින් වැඩම කරන්නේ දඹදිවෙන්. ඒත් මේ සමාන අදහසකින් අට කතාව පරිවර්තනය කරන අදහසින්. ඉතින් මේ බුද්ධදත්ත මහතෙරුන් වහන්සේ ආපහු ගමන් කරද්දී ඒ නැවත් බුද්ධඝෝෂ හාමුදුරුව දඹදිව සිට පැමිණෙන නැවත් අතරමඟදී දේවතාවුන්ගේ ආනුභාවයෙන් අතරමඟ නවතිනවා එක තැනකදී. නැවතිලා මේ තෙරුන් වහන්සේලා දෙනම සාකච්ඡා කරනවා. එතනදී කරන ප්‍රකාශය මේ ශාසන වංශ ග්‍රන්ථයේ පෙන්ඳුම් කරනවා. ඇවැත්නි මවිසින් කරන ලද මේ ජිනාලංකාරය නැමැති පොත මේ සාරවත් බවින් අඩුයි කියලා මේ පිටකත්‍රය පරිවර්තනය කරන්න අටකතාව පරිවර්තනය කරන්න අවසර දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාරණින් මහාවිහාරයේ හිටපු මහරහතන් වහන්සේලා මේ ආවට ගියාට පොත් ටික දීලා නැහැ කැමති කෙනෙකුට පරිවර්තනය කරන්න. බුද්ධදත්ත මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ අති දක්ෂයෙක්. නමුත් මේ සඳහාම පෙරම්පුරාගෙන පැමිණි බුද්ධඝෝෂ තෙරුන් වහන්සේට මේ කාරණය පැවරණ නිසා වෙන්න ඇති සමහර විට බුද්ධදත්ත තෙරුන් වහන්සේට මහාවිහාරයෙන් අවසර ලැබිලා නැහැ. ඒ වෙලාවේදී බුද්ධදත්ත හාමුදුරුව ශක්‍ර දෙවියන් විසින් දෙන ලද උපකරණ කට්ටලයක් බුද්ධඝෝෂ හාමුදුරන්ට දෙනවා. මේ ලේඛනය පිළිබඳව මේ තියෙන්නේ හරතකි පලං අයෝමය ලේඛන දණ්ඩං නිසිත සිලං කියන මේ මුහත් කරන ලද ගල් පතුරකුත් අයෝමය දණ්ඩකුත් මේ හරතකි පල නම් වූ මේ නෙල්ලි ඵලයක් විශේෂ ඵලයක් ඒ උපකරණ ටික බාර දෙනවා. ඔබ වහන්සේවත් ගිහිල්ලා උත්සාහ කළ බලන්න ලංකාවට දඹදිවට තියෙන මේ අඩුව පුරවන්න කියලා. ඉතින් ඒක විශේෂයි.
හොඳයි. මං හිතන්නේ දඹදිව සිට වැඩම කළායයි කියන දෙයින්ම විෂද වෙනවා ඒ ශාස්ත්‍රෝන්නතිකාමී බව, නැත්නම් ශාස්ත්‍රය කෙරෙහි තිබිච්ච ඇල්ම. අපි මේ කතා කරන්නේ 2500 වසරකට ඔබෙහි වූ ඉතිහාසය පිළිබඳව. මොකද අනුරාධපුර යුගයේ මේ මහා විහාරය, අභේගිරිසා ජේතවනය කියන ත්‍රිත්වය, විද්‍යාස්ථාන ත්‍රිත්වය පිහිටියේ තිබුණේ අනුරාධපුර යුගයේ. එතකොට 2500 කෙසේ වෙතත් අඩුම තරමේ 2000කට එහා වසර කීපයක් මේ කතා කරන්නේ. ඒ කාලෙත් දඹදිව සිට මෙහෙම ශාස්ත්‍රෝන්නති කාමීන් වැඩම කරලා තිබෙනවා. හෙළ අටුවා නැත්නම් හෙළටුවා පරිවර්තනය කොට මේ පාලි භාෂාවට ඉන් අනතුරු සිදුවෙච්ච සිදුවීම් මාලාව අපි කොහොමද?
දැන් එතන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ දහම් වෙනස් කරාද කියලා බොහෝ දෙනෙක්ගේ සැකයක් තියෙනවා. ඉතින් හොඳටම පේන්න තියෙන කාරණයක් තමයි මේ මහා විහාරයේ හිටපු වැඩ හිටපු මහා රහතන් වහන්සේ ආවාට ගියාට කිසිම දෙයක් කරන්න ඉඩ දීලා නැහැ. අතිදක්ෂ විනිශ්චයකරුවන් යටතේ, අධීක්ෂණයක් යටතේ මේ බව, මේ කාරණේ සිද්ධ කරා කියන එක සඳහන් කරලා තියෙන බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ සෑම ග්‍රන්ථයකම මුල. දැන් දීඝනිකාය අට කතාවේ ග්‍රන්ථාරම්භ ගාථාවල මේ පෙන්නුම් කරන්නේ මෙන්න මේ කොටස. දීඝස්ස දීඝ සුත්තංකිතස්ස නිපුනස්ස ආගම වරස්ස. මේ දීර්ඝ සූත්‍රවලින් සමන්විත වූ අති සියුම් උතුම් වූ ආගම දීඝාගම හැටියට පෙන්නුම් කරනවා. බුද්ධානුබුද්ධ සංවන්විතස්ස බුදුන් අනුබුදුන් විසින් සංවර්ණා කරන ලද සද්ධාවහගුණස්ස. මේ සද්ධාව ගෙන දෙන්නා වූ විශේෂම නිකායක් හැටියට දීඝනිකාය සඳහන් කරනවා. ඉතින් ඊට අමතරව සඳහන් කරනවා ඒ දීඝනිකායේ අර්ථ ප්‍රකාශනය කිරීම පිණිස, අත්තප්පකාශනත්තං අර්ථ ප්‍රකාශනය කිරීම පිණිස අට කතා ආදිතෝ වසී සතේහි පංචහියා සංගීතා. මේ මුල පටන් මේ 500ක් රහතන් වහන්සේලා මුල සංගායනා කරා අට කතාව. අනුසංගීතාච පච්ඡාපි ඒ 92 තුන්වෙනි සංගායනාවලත් සංගායනා කරා කියන කාරණාව. ඉන් පසුව පෙන්නුම් කරනවා මේ සීහල දීපං පන ආභතාත සිංහල දීපයට ගෙනාවේ වසිනා මහී මහින්දේන මිහිඳු මහරහතන් වහන්සේ විසින්. ඨපිතා සීහල භාෂාය දීපවාසීන මත්තාය දීපවාසීන්ගේ අර්ථය පිණිස සිංහල භාෂාවෙන් පොත්වල තබලා තියෙනවා. අපනිත්වාන තතෝහං සීහල භාසං මනෝරමං භාසං ඒ ඒ ඒ පොත්වලින් මම මෙයගෙන සිංහල භාෂාවෙන් මනරම් වූ පාලි භාෂාවට තන්ති නයා නුච්චවිකං. තන්ති කියලා කියන්නේ පිටකය, නය කියලා කියන්නේ ක්‍රමය. ඒ පිටක ක්‍රමයට අනුකූලව ඒ අනු සුදුසු විදිහට ආරෝපෙන්තෝ විගත දෝසං වැරදි රහිතව පරිවර්තනය කරනවා කියලා සඳහන් කරනවා. ඒ වැරදි රහිතව පරිවර්තනය කිරීම විස්තර කරනවා මෙන්න මේ ගාථාවෙන්. සමයං අවිලෝමෙන්තෝ ආගම වෙනස් කරන්න නැතුව තේරානං තේරවංශ පදීපානං තේරවංශයට ප්‍රදීපයක් බඳු වූ, ඒ කියන්නේ තේරවංශයට ආලෝකයක් බඳු වූ මහා තෙරවරුන්ගේ සුනිපුන විනිච්ඡානං අතිසියුම් විනිශ්චකරුවන් සහිත මේ රහතන් වහන්සේලා මහාවිහාරයේ නිවාසී, මහාවිහාරයේ නිවාසී නම් කියලා කියන්නේ මහාවිහාරයේ වාසය කරන ලද අතිශය සියුම් තැන් පවා විනිශ්චය කරන්න සමර්ථ මේ තේරවංශයට ආලෝකයක් බඳු වූ මහරහතන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ ආගම දහම වෙනස් කරන්න නැතුව ලිව්වා කියලා කියනවා, ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ බුද්ධඝෝෂ හාමුදුරන්ගේ ප්‍රකාශය පසු කලක ලියවෙන ලද මේ ටීකා ග්‍රන්ථවලදී මේ විස්තර කරනවා අපේ මේ සිංහල තෙරුන් වහන්සේලා. මේ තියෙන්නේ ඒ ප්‍රකාශය දීඝනිකායේ ටීකාවේ, ටීකාවේ සඳහන් කරනවා, අභිනව ටීකාවේ සඳහන් කරනවා. ඒ කරුණ වලින් අපිට පැහැදිලි වෙන්නේ පසු කලකවත් එහෙම ගැටලුවක් තිබිලා නැහැ අපේ මහ තෙරුන් වහන්සේලාටවත්. දැන් මේ සඳහන් කරනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ පරිවර්තනය කරාම මහා විහාරයේ වාසය කරන ලද මේ මහරහතන් වහන්සේලා පිටකයට තරම් ගරු කරා කියලා. ඒ අටකථා පරිවර්තනයට. ඒ කියන්නේ ඒ තරම් නිවැරදිව කරා කියන එක සඳහන් වෙනවා. මෙතන සඳහන් වෙනවා සමයන් අවිලෝමෙන්තෝ යනුවෙන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ප්‍රකාශ කරේ සිද්ධාන්ත වෙනස් කරේ නැහැ කියන එක. එතන ඒක මෙතන සඳහන් කරලා කියනවා මේ අර්ථ දෝෂයක් බව මෙතනින් ප්‍රකාශ වෙනවා. විරුද්ධ වෙන්නේ නැතුව මෙතන තේරවාදයේම මේ ප්‍රකාශ වුණා. ප්‍රකාශ කරන ලදී කියන එක සඳහන් කරනවා. ඒක තවදුරටත් විස්තර කරලා කියනවා මේ ජේතවන විහාර වාසී අභයගිරි වාසී නිකායන්ගේ මේ ආගම නවත්තලා ඒක මිශ්‍ර කරන්නේ නැතුව මේ සීල ශ්‍රුත ඥාන විමුක්ති සංඛ්‍යාත ගුණවලින් සමන්විත තෙරවරුන්ගේ දහම තේරවාදය ලිව්වා කියන එක සඳහන් කරනවා. ඉතින් මේ මෙතනදී මේ ධම්මපදයේ විශේෂ ගාථාවක් ධම්මට්ට වර්ගයේ තියෙන ගාථාවක් සඳහන් කරනවා. යමෙකුට යම්හි සච්ඡංච ධම්මෝච අහිංසා සංයමෝ දමෝ, යමෙකුට සත්‍ය තියෙනවා නම් ධර්මයේ තියෙනවා නම් අවිහිංසාව තියෙනවා නම් සංයමය නැත්තම් හැදියාව තියෙනවා නම් විනීතකම තියෙනවා නම් ඉන්ද්‍රිය දමනය තියෙනවා නම් වන්තමලෝ ධීරෝ ඒකාන්තයෙන්ම ඒ නුවණැත්තා සියලු කෙලෙස් දුරු කරලා තියෙනවා නම් තේරෝ ඉති පෞච්චති ඔහුට තෙරුන් වහන්සේයි කියනු ලැබේ කියන භාගතුන් වහන්සේගේ ප්‍රකාශය පෙන්නලා මෙතන ප්‍රකාශ කරනවා. මහා කස්සපත් තේරාදීහි ආගත ආචාර්ය පරම්පරා තේරවංශෝ. ඉතින් මෙතනදී අපිට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මොකද බුදුදහම පිළිබඳ විවිධ වෙනස්කම් සහිතව වජ්‍රයානය ආදී නොඑක් වෙනස් ආකාරයෙන් විවිධ රටවල්වල පවතිනවා. එතකොට දැන් සමහර කෙනෙක් සමහර වෙලාවක පොත්වල පවා ලියලා තියෙනවා මේ මහායානයේ සමහර කරුණු මේ තේරවාදයේ තියෙනවටත් වඩා බොහොම මේ තර්කානුකූලයි විශේෂයි කියලා. එතකොට මේ කියවන කෙනෙකුට පැටලුමක් ඇති වෙනවා. එතකොට තේරවාදයට වඩා තව හොඳ දහම් තියෙනවද කියන කාරණාව. ඉතින් මෙතන මේ සඳහන් කිරීම අනුව අපිට පෙන්නුම් කරනවා මේ තේරවාදයේ තමයි උසස්ම දහම. ඒක භාගතුන් වහන්සේත් අරිය පරිසෙන සූත්‍රෙත් කරලා තියෙනවා. ඉතින් මෙතන මේ තේරවාදී පරම්පරාව කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක සඳහන් කරනවා. මේ තේරවංශය තුල තප්පරියාපන්නා හුත්වා කියලා කියන්නේ ඒ තුල ඉඳගෙන ආගමාධිකම සම්පන්නත්තා ආගමට පැමිණි අධිගමයට පැමිණි කියලා කියන්නේ ආගම කියලා කියන්නේ දීගනිකායට කියන දීගාගම කියලා මජ්ක්‍ධිමනිකායට කියන මජ්ක්‍ධිමාගම කියලා. ඒ වගේ ඒ සියලු නිකාය පාඩම් කරගත්ත මහා තෙරවරුන්ට කියන්නේ ආගතාගම කියලා. ඉතින් ඒ පිටකය හදාරපු අධිගම සම්පන්න යනුවෙන් කියන්නේ අරහත්ත්වය දක්වා මාර්ගඵල ලැබුණා කියන එක ලබා ගත්තා කියලා. ඉතින් මේ ආගම අධිගම කියන කරුණු දෙකෙන් සම්පන්න වූ මේ ප්‍රඥා ආලෝකයෙන් දිලිසෙමින් ඉන්න ඒ තෙරුන් වහන්සේලා මේ පෙන්වන්න තමයි මේ ප්‍රදීප වගේ හිටපු තෙරුන් වහන්සේලා නිසා තමයි තේර වංශ ප්‍රදීපා කියලා ඒ ගාථාවේ තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් එතන විශේෂයෙන් කියනවා මේ සුට්ටු නිපුනෝ සන්නෝ විනිච්ඡෝ ඒතේ සම්ති සුනිපුනෝ විනිච්ඡා. ඒ කියන්නේ ඉතා හොඳින් සියුම් කරුණු විනිශ්චය කරන්න පුළුවන්කම තිබුණ නිසා සුනිපුන විනිශ්චය කියලා තියෙනවා. මේ කරුණු එකක්වත් ආවට ගියට ලියන්න අවසර දීලා නැහැ.
ඉතින් ඉතා හොඳ සුපරීක්ෂාවක් නොවිසෙනම් දැන් අද වර්තමානයේ නම් ඕනෑම කෙනෙකුට මුද්‍රණය කරන්න මුදල් තිබෙනවා නම් තවත් පුතකින් පිටපත් කරලා හරි නැත්නම් ඒකෙන් බලාගෙන හරි තමන්ගේ හිතට එන ඕන අදහසක් ලියන්න පුළුවන්. දැන් මේ දිනවල අප දකිනවා පුදුමහත් ජනමාධ්‍ය හරහා මේ රාවණ රජතුමා පිළිබඳව විවිධාකාර අදහස් දක්වන සමහර දෙනෙක්ගේ ඉස්මතුකට උලුප්පා දක්වන්න උත්සාහ, තවත් සමහර දෙනෙක් නෑ ඒක එහෙම නෙවෙයි කියලා පහත් කොට සලකන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් මෙහිදී අපිට දැනෙන දේ තමයි හුදෙක් හිතලුවක් මුද්‍රණ ද්වාරෙන් පිට කිරීම හෝ ඒක ප්‍රකාශයටපත් කිරීම මහා භයානක දෙයක්. නොවේසනම් මේ ධර්මයක් විකෘති කිරීම. එහි තිබෙන ආනිශංස නැත්නම් එහි තිබෙන ආනිශංස නෙවෙයි, එහි තියෙන ප්‍රතිවිපාක. ඔබතුමා අපිට පැහැදිලි ආදීනව යන අපිට පැහැදිලි කරලා දෙන්න. ඊට අමතරව මා කැමති දැනගන්න දැන් මේ මහා විහාරයේ ජේතවනයේ અભේගිරේ කියන ත්‍රිත්වයේ තියෙන කාලෙත් එක්තරා වෙනසක් මේ ආගමේත් අපි ඒක තේරවාදී මහායාන කියලාත් බෙදෙන අවස්ථාවල් තියෙනවා සමහර පොත්වල. වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකප වස්තු පිළිබඳ අවස්ථාවේදීත් මේ නිකාය ભેදයක් ඇති වුණා නේද? ඒ සහ මේ අතරේ සමානත්වයක් සාම්‍යයක් තියෙනවද නැත්නම් ඒක එකක් මේක තව එකක්ද?
මෙහෙමයි. දැන් ඔතන දෙවන ධම්ම සංගායනාව සිද්ධ වෙන්නේ භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පසු. ඉතින් එතනදී මේ අධර්මවාදීන්ට ඒ කියන්නේ වජ්ජපුත්‍රක භික්ෂුන් කියලා හඳුන්වන්නේ ඒ අධර්මවාදී භික්ෂුන් වහන්සේලා 10,000ක් එකතු වෙලා වෙනම සංගායනාවක් කරනවා. ඒකට කියන්නේ මහා සංගීති කියලා. එතකොට ඒ බුදුදහමට කියන්නේත් මහා සංගීතී කියලා. එතකොට ඒ ක්‍රමයට. නමුත් තේරවාදී භික්ෂුන් වහන්සේලා 1,200,000 මේ ධර්මවාදීන්ගෙන් පක්ෂය ලැබිලා එයින් 700ක් මහරහතන් වහන්සේලා තෝරාගෙන කරන සංගායනාවට ජීවන සංගායනාව කියලා මේ තේරවාදය anu කියන්නේ. මේ තේරවාදය කියන එක වෙනස් වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය ආරක්ෂා කරගෙන එන දහම. ඒ දහමේ තියෙන වැදගත්කම තමයි බුදුදහම සම්පූර්ණයෙන් පිළිගැනීම, එයින් ලැබෙන විශේෂමානිසංස තමයි මාර්ගඵල ලැබීම. මේ නිවර්දි බුදුදහමෙන් අපගමණය වෙලා මේ වජ්ජිපුත්‍රක භික්ෂුන් වහන්සේලා අනුව මේ ධර්මස්ති මේ නොඑක් ආකාරයේ නිකාය ભેදයන්ට ලක් වෙනවා. අනික් මේ මහා සංගීති කියන කොටස. ඉතින් එතනදී වෙන ප්‍රධානතම පාඩු හැටියට සලකන්න පුළුවන් මේ ධානය ලබන්නත් පුළුවන්. නමුත් මාර්ගඵල ලබන්න බෑ. ඉතින් ඒ නිසා දැන් හොඳටම පැහැදිලිව තියෙන කරුණක් තමයි මහායාන තන්ත්‍රයාන ආදී වෙනමම ක්‍රමවේදයන්හි මොන තරම් පොත් තිබුණත් අපිටත් වඩා පොත් තියෙනවා. නමුත් ඒ වුණාට මාර්ගඵල ලබන්න බෑ. ඒ දහම් අනුව මේ ජීවිතේ යම් දෙයක් ලබන්නේ නැතුව අපිට අපි වගේම අපේ භාග්‍යතුන් වහන්සේට පුදු පූජා පවත්නවා. සිල් රකින්නවා. ධ්‍යාන භාවනා කරනවා. අපිටත්
වඩා අර විට ආමිස පූජාවන් අපිටත් වඩා ප්‍රබල ලෙස කරනවා.
ආමිස පූජාව
සුදු ගණන් පළතුරු පුදනවා.
ඉතින් ඊට අමතරව මේ අභිඥාලාභීත් ඉන්නවා අපිට වඩා. නමුත් විශේෂය තමයි මාර්ගඵල ලබන්න බෑ. දැන් මේ තේරවාදයේ තියෙන විශේෂත්වය තමයි මේ දහම ලෝකයේ තියෙන ඇස් පනා පිට ඔප්පුන එකම දහම. මොකද රජවරු පවා රජකම අතහැරලා ගිහිල්ලා මේ දහමානුව යම් ප්‍රතිඵලයක් ලබාගෙන කලින් තමන් අත්විඳපු රජසපටත් වඩා මේ නිවන් සුවය වැඩි සුවයාතින් අධිකයි කියලා ඔප්පු කරලා පෙන්වපු දහම. දැන් අනික් දහම්වල තියෙන්නේ මේ ජීවිතේ හම්බෙන විමුක්තියක් නිවනක් නෙමෙයි, මරණින් පසුව ලැබෙන දෙයක්. දැන් මහායානට තත්ත්වයටපත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ බුද්ධ වචනය යම් යම් කාරණා නිසා බුද්ධ වචනයෙන් අපගමනේ වීම නිසා. ඉතින් මේ කාරණය මේ අතිශයම වැදගත්. මොකද මේ අපි කොයිතරම් තියුණු ලෙස මේ භාගතුන් වහන්සේගේ වචනේ පිළිගන්න ඕනේද, සරණ යන්න ඕනේද, මේ සර්ව සම්පූර්ණයෙන් තිසරණ සරණ යාම කොයිතරම් වැදගත්ද මේ ලෝකයේ කෙනෙකුට මානසික සුවය ශාරීරික සුවය ලබා ගන්න කියන එක.
දැන් මේ ආකාරයට මහායාන තන්ත්‍රයාන වජ්‍රයාන තේරවාදී ආදී වශයෙන් විපරිණාමයන් පිළිබඳව අපි කතා බහ කරනවා. දැන් මේ හැමදේම තියෙන්නේ ආගම ඇතුළේනේ. ආගම කියන කාරණේ පිළිබඳව කතා කරද්දී අපි බුද්ධ ආගම කියලා කියනවා, කිතුණු ආගම, ඉස්ලාම් ආගම ආදී වශයෙන් කතා කරද්දී මේ ආගමක් කියන දේ හුදෙක් ගොඩනගන්නේ කෙනෙකුගේ භය භක්තිය නිසා. කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඔබතුමා ඒකට එකඟද එහෙම නැත්නම් ඒක ඊට වඩා වෙනස් දෙයක්ද?
ඔව් දැන් ආගම කියන වචනය මේ නූතන කාලයේ අර්ථ දක්වන්නේ නම් අපිත් අහලා තියෙන පරිදි මේ බිය නිසා ඇති වෙන දෙයක් හැටියට. නමුත් මේ ආගම කියන වචනේ මේ නූතන මිනිසුන්ලා ඉදින් දෙයක් නෙමෙයි. භාගතුන් වහන්සේගේ කාලයේ පවා පැවතුන ඒ කාලේ අපේ පැරණන්ට අයිති වචනයක්. එතකොට මේ පැරණන්ට අයිති වචනයක් අපිට අතට අරගෙන අපි කියන්න හරි අමාරුයි. පුළුවන් අපිට එකම දේ ග්‍රන්ථයකින් ආගම කියන වචනේ අර්ථ දක්වලා තියෙනවා නම් මේ ආගම කියන එක සඳහන් කරලා තියෙන්නේ මෙහෙමයි කියලා පෙන්නන එකයි. ඉතින් අපිට ඒක පෙන්වන්න පුළුවන් අපේ මේ ටීකා ග්‍රන්ථවල එහෙම හොඳට ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ එක ග්‍රන්ථයක් තමයි මේ අංගුත්තර නිකායට තියෙන ටීකාව. මෙතන පෙන්눔 කරනවා යතේවහි අත්ත ව්‍යංජන සමුදායේ සුත්තන්ති වෝහාරෝ යම් විදිහකින් අර්ථ ව්‍යංජන රසකට ඒ රසක් කෙරෙහි සූත්‍රයයි ව්‍යවහාරයක් පවතිනවාද? ඒ කියන්නේ අර්ථ රසක් නිවැරදි ව්‍යාකරණයෙන් ප්‍රකාශ කරන ලද ව්‍යාකරණ සහ අර්ථ රසක් එකට තියෙන තැනකට සූත්‍රයක් කියලා කියනවා. ව්‍යවහාරයක් තියෙනවා. ඒවන් සමුදායේ මෙසේ මේ සූත්‍ර රසක් කෙරෙහි නැත්නම් ඒ රසකට ආගමෝති වෝහාරෝ ආගමයි ව්‍යවහාරයක් තියෙනවා. ඉතින් දැන් බුද්ධාම අනුව මේ ග්‍රන්ථ අනුව කියන්න තියෙන්නේ ආගම කියලා කියන්නේ සූත්‍ර රසක් කියන එක. කියන්නේ ධර්මකාරණා රසක් එකට එක්කව කරපු තැන ආගම කියලා කියන්න තියෙන්නේ. ඒක බය නිසාද ඇති වෙන්නේ, සැකේ නිසාද ඇති වෙන්නේ කියලා කියන්න අමාරු. දැන් සමහරු කියනවා මේ දැන් නූතන ප්‍රකාශයක් තමයි මේ සැකේ දර්ශනය කියලා එකක් ඇති වෙනවා. මේ බුදුදහමත් දර්ශනයක් කියලා. නැ බුදුදහමේ දර්ශනය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් සැකයෙන් ඔබට ගියාම ඒක තියෙන්නේ. සැකේ නිසා ඇති වෙන දෙයක් දර්ශනය හැටියට බුදුදහම සඳහන් කරන්නේ නැහැ. විචිකිච්ඡාව තරණය කරාම ඉන්පසු ලැබෙන දෙයක් තමයි යථාභූත ඥාන දර්ශන
කියන්නේ. කාංකා විතරණේ ඉන්පසු. යථාභූත ඥාන දර්ශනේ. හොඳයි. දැන් මේ ආකාරයට අපි ඔබට සුපින්වත්නි ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන් ඇසුරෙන් තමයි තර්කානුකූලව පදනම් සහිතව මේ විග්‍රහය කරන්නේ. ශම්ද්‍රාණසිංහ මහත්මයාගේ අගේ අපට දැනෙන්නේ එතකොටයි. නැත්තම් එතුමා කරන මේ විග්‍රහය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වෙන්නේ ඒ නිසයි. ඒක අපි පහුගිය සති කීපේ පුරාවටම පසුගිය පොය දවස් ඉඳලා මේ පොය දවස් වෙනකන් දුරගතන ඇමතුම් බොහෝමයක් වැය කරන්න සිද්ධ වුණා. නැත්නම් කාලය ගොඩක් මිඩම් කරන්න සිද්ධ වුණා එන පැසසුම් වලට ප්‍රතිචාර දක්වන්න. ආ ඒක බොහොම ස්තුතියි. හොඳයි. আদি වශයෙන් දැන් අපි යමක් එකතු නොකලත් ඒ කරන ප්‍රචාරයට නැත්නම් අපි අසා සිටිය යුතුයිනේ. ඒ නිසා බොහෝ කාලයක් එතුමාගෙත් මගෙත් අපි දන්න තවත් බොහෝ දිනෙකුගේ මේ වැය වුණා කාලයේ ප්‍රතිචාරවලට මේ ප්‍රතිචාරවලට ප්‍රතිචාර දක්වන්න. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙන ඔබට මේ පිළිබඳව සබුද්ධිකව සිටීම ගැන සහ ඔබට බොහෝ දිනෙකට මේ පිපාසයෙන් සිටි නැත්නම් අවශ්‍යතාවයක සිටි බවක් හැඟුණා මේ ආකාරයට තාර්කිකව සහ පදනම් සහගතව යම් යම් ධර්මකාරණා විග්‍රහ කිරීමේදී ඔබට ගුරු තකන්නට පුළුවන් දෙයක් අපි ගම්මිමාන කරලා තියෙනවා, විද්‍යාමාන කරලා තියෙනවා. ඔබට බලාගන්න මේ ග්‍රන්ථවල ඡායා පිටපත් ඒ ආකාරයෙන්ම සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවම මේ ත්‍රිපිටකයම අරගෙන ඔබට විග්‍රහ කරන්නේ ශමින්ද මහත්මයා. එතුමා බොහෝම කැප වෙලා ඒ ටික සූදානම් කරගෙන තියෙනවා. ඒ නිසා සැක ඇති දෑ පිළිබඳව ඔබට යම් ආකාරයක අපට යෝජනාවක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබ සතු ගැටයෙන් ධර්මයේහි ඔබ සදොස්සයයි සිතනා තැන් නිදොස් කොට දෙන්නට ධර්මය විකෘති කරන්නට හෝ ධර්මයට අලුතෙන් යමක් එකතු කරන්න නෙමෙයි, මේ තිබෙන ධර්මයෙන්ම ඔබට දෝෂ සහගතයයි හැඟෙන ඔබේ මතයට අනුව ඔබට නොදැනෙන නොහැඟෙන අවබෝධයක් නැති තැනක් පහදා දෙන්න අපි සූදානම්. ඒ නිසා ඔබට පුළුවන් අපිට ලියන්න මේ පිළිබඳව සිහිපත් කරනවා කංකා විතරණී නිෂ්පාදක කංකා විතරණී වැඩසටහන බෞද්ධ මාධ්‍ය ජාලය විහාරය ආර්.ජී. සේනනායක මහතු කොළඹ 7 කිනි ලිපිණයට ඔබට පුළුවන් ලිපි එවන්න, තැපැල්පත් එවන්න. ඒ වගේම යථා කාලයේදී ඔබට ඊමේල් නැත්නම් විද්‍යුත් තැපැල් ලිපිණයක් අපි මේ තිරේ දිස් කරන්න බලාපොරොත්තු වෙනවා. එයටත් ඔබේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එවිට මේ වැඩසටහන තවත් සාර්ථක වෙයි, ප්‍රතිපෝෂණයක් එයින් සිද්ධ වෙයි. එයත් සිහිපත් කරනවා. ඒ වගේම මම කැමති ඔබතුමාගෙන් අපි චට්ටමහා සංගායනාවෙන් අද පටන් ගත්තේ සාකච්ඡාව. මේ සාකච්ඡාවට සමකාලීනව ඒ සාකච්ඡාවට සහසිරිච්ච වැඩම කරපු යතිවරණන් වහන්සේලා, නොයසනම් ස්වාමින් වහන්සේලා, අපේ හෙළ සංඝ සසුනේ බැබළුණු මහා ස්වාමින් වහන්සේලා විසින් පවා මේ ත්‍රිපිටකය, නොයසනම් අපි දැනට භාවිත කරන ත්‍රිපිටක ග්‍රන්ථයන් බුද්ධ භාෂිතයේ යයි කියා තිබුණ අවස්ථා තිබෙනවා. ඒවට උදාහරණ කීපයක් කිව්වොත්.
ඔව්. අපේ කාලේ මහා ගුණවත් උගත් යතිවරයන් වහන්සේලා අතර ප්‍රධාන තනක් මඩියේ පඤ්ඤාසීය මහතෙරුන් වහන්සේට ලැබෙනවා. ඊට අමතරව ඒ තෙරුන් වහන්සේගේ ග්‍රන්ථවල මේ අට කතාව බුද්ධදේශිතයි කියලා උන්වහන්සේ ලියලා තියෙනවා. අපිට තව උදාහරණයක් හැටියට පෙන්නුම් කරන්න පුළුවන් ලබුගම ලංකානන්ද මහතෙරුන් වහන්සේ. ඒ අනුනායක තෙරුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මේ ප්‍රපංච දීපිකා නම් වූ මේ මජ්ක්‍ධිම නිකායට ලියන ලද මජ්ක්‍ධිම නිකා අට කතාවට ලියන ලද පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ ලියලා තියෙන 1936 ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ ඒකෙදි විශේෂයෙන්ම සඳහන් කරනවා මෙන්න මේ කාරණාව. දී ස්ථවර භික්ෂූහු ඒ ධර්ම විනය පිටකාදී වශයෙන් විභාග කොට සංගායනාවට නැගූහ කියලා මේ පළවෙනි සංගායනාව ගැන ප්‍රකාශ කරනවා. මෙසේ පාලි ධර්මයේ සංගායනා කොට භාගතුන් වහන්සේ විසින්ම ඒ තැන්වලදී තැන්හිදී වදාළ ප්‍රකීර්ණක ධර්ම කොට්ඨාශයන් ගැන ත්‍රිපිටක අට කතාවද සංගායනා කළහ. එහෙයින් සියලු අට කතා තථාගතයන් වහන්සේ විසින් වදාලා හුයයි සැලකිය යුතුයි. බලන්න කොයිතරම් හොඳ පණිවිඩයක්ද කියන එක අද ඉගෙන ගන්න කෙනෙකුට මේ පණිවිඩය ඇත්තටම මේ ලියන්නේ ලබුගම ලංකානන්ද නායක හාමුදුරුව. මේ අපේ ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලයේ, බුද්ධ ජයන්ති පරිවර්තක මණ්ඩලයේ හිටපු ප්‍රධානතම ස්ථිරන් වහන්සේ නමක්.
උන්වහන්සේ ලියන්නේ මේක 1936
ලියන්නේ. ඉතින් ඒ කාලෙ සිට පැවතගෙන එන දැනුමක් මේ.
අනිවාර්යයෙන්. ඒතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණේ බැමිණි තියාසාය කාලෙදී වලගම්බා රජතුමාගේ, වට්ටගාමිණී අභය රජතුමාගේ, නොයසනම් දුටුගමුණු රජතුමාගේ, මලනුවන්ගේ බාල සහෝදරයාගේ පුත්‍ර රත්නය. හරියට බැලුවොත් වලගම්බා රජතුමාට මහප්ප තමයි වෙන්නේ දුටුගමුණු රජතුමා. ඉතින් මේ එතුමාගේ කාලේ ලියවෙච්ච නිසා මාතලේ අලු විහාරයේදී ලියවුණ අයයි කිය අප පතපොතින් අසා දැනගෙන බලා කියාගෙන තියෙන නිසා අපි විශ්වාස කරන ත්‍රිපිටකය නම් මේ ග්‍රන්ථාරූඪ එක ආපු පිළිවෙලක් තියෙනවා, මුඛ පරම්පරාගතව ආවයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි මේ අට කතාව කියන්නේ මේ අමුතුවෙන් එකතු වෙච්ච එකක් කියලා නැත්නම් ඒක මේ කණින් කුණින් ඇහිච්ච කතාය. ඒව තමයි මේ සංග්‍රහගත වෙලා තියෙන්නේ. ඒව තමයි බුද්ධഘോഷ හාමුදුරුවෝ ඇවිල්ලා මේ පාලියට දැම්මේ. ඒ නිසා මේ අට කතාවේ ලොකු වැදගත්කමක් නැහැ කියලා පොඩි අඩු ලන්සු තැබීමක් ඒ වෙනුවෙන් ඉතිහාසෙ තිබුණා.
ඒ අඩු ලන්සු තැබීම නිසාම මේ ඉංග්‍රීසියෙන් භාවිතා කරන වචනෙත් සුදුසු නැහැ කියලා අපිට අදහස. මොකද ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ මේ කමෙන්ටරි කියන වචනේ.
කමෙන්ටරි
කියලා කියන්නේ මේ එකෙක් යම්කිසි කෙනෙක්ගේ අදහසක්. නමුත් මේ අනිවාර්ය අතිරේකයක් කියන එක තමයි අපේ අදහස. ඒක මේ සප්ලිමෙන්ටරි මේ කියන වචනේ යොදන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එහි තියෙන මේ ගරු ගැඹීරභාවය කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද හිතන්නේ මේ හිතු මතේට මොන හරි ලියලා කියන එකයි. ඉතින් ඒ වචනේ
කමෙන්ටරි කියන වචනේ දැන් භාවිත කරන්නේ විස්තර ਵਿਚාරයේනේ. දෙයක් දිහා බලාගෙන වාර්තාකතනයක් කියන එක. නමුත් මේක සප්ලිමෙන්ටරි එකක්. නැත්නම් මේක ඒ ආකාරයෙන්ම ලියවුණු දෙයක් පිළිබඳව කියපු අදහසක් විනා තවත් කෙනෙකුගේ අදහසක් එකතු කරලා කියපු එකක් නෙවෙයි පැහැදිලි. හොඳයි සුබින්නත්දී මම හිතනවා අද දවසට අපිට කතා කරන්න තිබෙන දේවල් බොහොමයක් පෙළගහල තියෙනවා. හැබැයි කාලය ඊට හරස් වෙනවා. මොකද හේතුව මේ වැඩසටහන බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තියෙනවා පැය දෙකක් විතර එක දිගට කතා කරන්න. නමුත් කාලය සහ මේ වැඩසටහන් පෙළ ගැස්ම අපිට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවා විද්‍යුත් කාල සටහනකට අනුවයි ඩයලොග් ටීවී සහ එස්එල් ටීවී ෂන් කොම්පියුටර් ටීවී හරහා මේ සංනිවේදනය වෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ. එවිට ඔබට දක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒවා හරින්වර වෙනස් කළ හැකි අපට පැය භාගයේ අඩපැය සහ පැය කාලක වැඩසටහන ආදී වශයෙන් ඔබේ පහසුව තකාම. ඒ පැය දෙකක පැය එකහමාරක වැඩසටහනක් වූ පමණින්ම මේ වැඩසටහන් පෙළ ගැස්මේ සමස්ත ක්‍රියාන්විතය අත්තිර වෙනව නැත්නම් ඒක හරි අපහසුයි. නැවත විකාශයන්වලදී ඒ වෙනුවෙන් ඔබට ඉදිරිපත් කරන නිසා අපි ඔබට පොරොන්දු වෙනවා අද දවසේ බොහෝ දිනවලට පමණක් නොවේ අඩුම තරමේ ඊළඟ පියවර හැටියට මාසකට දෙවරක්වත් බොහෝ දිනයක් තවත් සකුත් අපි ඉදිරි අනාගතේ මේ නමින්ම පැයකයි කාලක වගේ වැඩසටහනක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කාංකා විතරණී. එතකොට මාසෙට දෙවතාවක් නැවත විකාශයන්ද සමගින් ඔබට නරඹන්න පුළුවන්කම තිබෙනවා. සත් සමුදුරින් නිහා කරදේවලල්ලෙන් නිහා ඉන්න අය තමයි බොහෝ දෙනෙක් මේකට ප්‍රතිචාර දැක්වුවේ. මොකද හේතුව ඒ අයට අමූර්තය වගේ මේ කාරණාව. අපේ ඕමාන් වල ඉන්න නැත්නම් ඩුබායි ආදී මැද පෙරදිග රටවල ඉන්න උදවිය පවා බලලා නරඹලා තොරතුරු ආශ්‍රය නිශ්‍රය කරගෙන ඉවත් හොයාගෙන දැන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න සටහන කොයි ආකාරයෙන් වේද කියලා. අද දෙවැනි වැඩසටහන ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය ආදී රටවල අයත් විශේෂයෙන්ම අපේ එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ පැමිණි බොහෝ දෙනෙක් මේ පිළිබඳව හොඳ ප්‍රතිචාර දක්වා යයි කියා වේහි සිටින සියලුම දෙනා සාක්ෂි දරුවා. කොයි හැටි වෙතත් අද අපි කරුණු කාරණා වශයෙන් චට්ට මහා සංගායනාව පිළිබඳව ඒ වගේම ආගම කියලා කියන්නේ බිය නිසා ඇති කරගන්නා වූ දෙයක් නොවන වග බුදුදහම කියන්නේ වැනි දෙයක් නොවන බව භක්තියට මුල් තැන දෙන්න කාරණාවක් බව අපි ඉගෙන කියාගත්තා. ඒ වගේම අද දවසේ මේ බුද්ධഘോഷ ස්වාමින් වහන්සේ පිළිබඳව වගේම තෙර කියන යෙදුම යෙදිය හැක්කේ රහතන් වහන්සේලාට බව අපි ඉගෙන කියාගත්තා. ඒ වගේම අපි අද දවසේ ඉගෙන ගත්තා බුදුදහමේ එන තේරවාදී ඒ වගේම මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන ආදී වශයෙන් ගත්තාම ඒ කොටස් පිළිබඳව බොහෝ දේවල් අපි ඉගෙන ගත්තාද. ඒ නිසා ඒවා නියම සාක්ෂි මත පිහිටා ඔබට මුද්‍රිත ඒවා විද්‍යුත් මාධ්‍යයට හරවා ඒවා පෙන්වමින් තමයි මේ සාකච්ඡාව ඉදිරියට ගෙන ගියේ. ඒ නිසා අපි අපගේ හෘදයාගම ප්‍රණාමය ගෞරවය පුද කරනවා ශාසනෝන්නති කාමි ශමින්දරණ සිංහ සහෘදයානන්ට විද්වතානන්ට අයිබුවන් කියලා සමුදෙනවා. අපි යලිත් තවත් දෙසතියකින් ඔබ හමු වුණ අපේක්ෂාවෙන් අද මේ වැඩසටහනින් සමු ගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දැන් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.